නිත්‍ය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්.
ඔබතුමා අනිත්‍ය කියලා හිතන්නේ මොකක්ද?
මම අනිත්‍ය කියලා කියන්නේ අපිට මේ පේන තියෙන දේවල් දැන් අර අපිට බැරි කියලා කියන්නේ දකින්න බෑ මේක ධර්මයේ ධර්මයෙන්ම දකින්න ඕන කියලා කියන ලක්ෂණය තමයි අනිත්‍ය කියලා මම හිතන්නේ.
නේ දකින්න ඕන කියන එක එක අනිත්‍ය කියන එක.
මං කියන්නේ අනිත්‍ය කියන එක අපිට ක්ලියර් නෑ කියලා තමයි මම හිතන්නේ.
ක්ලියර් නෑ තින්දා නේ අහන්නේ නේද? ඒ කියන්නේ අපි දන්න අනිත්‍ය නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍ය වෙනවා නේද?
ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නව අනිත්‍ය අපිට පැහැදිලි නැති බව තමයි මට පැහැදිලි කරගන්න.
ඒක අපි දන්න අනිත්‍යත් එක්කත් විමසන්න වෙනවා. අපි දන්න අනිත්‍ය ගොඩක් වෙලාවට තියෙන දෙයකට සිද්ධ වෙන දෙයක්. නෑ ඔන්න ශරීරය මෙහෙම තියෙන එකපාරට වෙනස් වෙනවා. මදුරෙක් කෑපු ගමන් වෙනස් වෙනවා. සතෙක් දෂ්ට කරපු ගමන් වෙනස් වෙනවා නේ. නෑ අපිට තියෙන අනිත්‍ය ඕක. ඕපයක් තියෙනවා බිඳිලා යනවා. නේද? ඒ යමක වෙනසක් නේ අපිට අනිත්‍ය කියලා සාමාන්‍යයෙන් තියෙන. අන්නේ ඒ ස්වභාවය නම් දැන් යමක් වෙනස් වෙනවා කියනකොට අපිට ඒ යමක අවස්ථා දෙකක් ඕන නේද? මුලින් මෙහෙම තිබුණා ඊට පස්සේ මෙහෙම තිබුණා ඒ දෙක සමාන නැහැ කියන එකට නේද අපි ඔය වෙනස් වීම කියන්නේ? අපි කියන එක. පැහැදිලිද?
ඩොක්ටර් ඔතනදී අපි දැන් මේ වෙනකොට දැන් අර කෝපයක් ඇදෙන බින්දින ඒ වගේ අනිත්‍යෙන් හුඟා ගිහිල්ලා හන්ද අපිට දැන් මේ වෙලේදී යමක් හට ගන්නවා කියන එක නේද අනිත්‍ය වෙන්න ඕනේ?
ඔව් යමක් හට ගන්නවා. ඒ කියන්නේ ඒක ඒකෙන්ම දකින්නවා. ඒකේ තව අවස්ථාවක්.
ඒ කියන්නේ ඔව් දැන් හට ගන්නවා කියන තැනම පෙනෙනවා මේ අනිත් නිත්‍ය දෙයක් නෙමෙයි හටගත්තේ කියලා. එතකොට එතනම නේද අනිත්‍ය වෙන්න ඕනේ?
ඒක මට්ටමක් හටගත්තු දේ නිත්‍යන්නේ. නැත්නම් යමක් හටගත්තා. දැන්
ඒ එතන හටගත්ත දේ කියවම අපි එතන තව එහාට ගිහිල්ලානේ. හට ගන්න තැනමයි නේද අපි අනිත්‍යයි කියලා ගන්න වෙන්නේ.
ඔව්. හට ගැනීම අනිත්‍ය දකින්න වෙන ස්වභාවය. අන්න ඒ හට ගැනීම තියෙන තැනක හිත තිබ්බොත් හටගත්තු දේ පේන්න බෑනේ. හට ගැනීම කියන සිද්ධිය හටගත්ත දේ නෙවෙයි.
ඔව්. හටගත්තා කිව්වොත් අපි හුඟක් ගිහිල්ලා ඇතට. ඒ කියන්නේ ලෝකෙ අල්ලගෙන.
ඔව්. එතකොට ලෝකය හටගත්තු දේ. ඔව්. කියන්නේ එතකොට අර අපි අවස්ථා දෙකක් ගන්නෙ හටගත්තු දෙයකනේ. මේකයි මේකයි එක සමාන නෑ. එහෙනම් වෙනස් වෙලා අනිත්‍යයි කියන එක.
ඔව්. එතනදි වැරදි නේද ડોක්ටර්? එහෙම ගන්න එක වැරදි.
ඔව් වැරදි කියනකට වඩා ඒක ලෝකෙටයි කියන්නේ. එතකොට
ඒ කියන්නේ බුදුහාමුදුරු ඔව්.
ලැබීමක් වෙලානේ අනිත්‍ය කියන්නේ මේකයි කියලා ලැබිලානේ.
ඒක හදාගත්තට පස්සේ එතෙන්දි
අනිත්‍ය කියන්නේ මේකයි කියලා ලැබෙන. ඒ ඔක නිකන් දාන්න අර වතුරේ බල්ලද අනිත්‍යට දාන්න.
ඔව්. එතකොට හට ගන්න තැනම තමයි අනිත්‍ය.
අන්න හරි. ඒ ඇත්ත දැකීම තුල මේ පිටිහෙව්වේ මෝඩ කමට බාරගත්තේ මෝඩකමට.
ඒ කියන්නේ ડોක්ටර් ඉස්සරහට ගියොත් එතනදි. ඉස්සරහට ගියොත් එතනින්.
එන අපි මෝඩකමට යන්නේ. ඔව් අපි ඉන්න අදහස
කියන්නේ. ඔනේ අපි දැන් පත් වෙන්න ඕන තත්ත්වය. අපි පත් වෙන්න ඕන තත්ත්වය අරක නේද? එතකොට ඉස්සරහට යන්නේ නැතුව අර හටගත්ත තැනම බලන්න වෙන්නේ.
ඔව් හට ගැනීම දැක් දැක්කොත් හට ගැනීමෙන්ම එතර වෙනවා. ඒ කියන්නේ ඒ දැක්ම තුළ එතර වීමක් තියෙනවා. ඒක අර උදේවය කියන එක. ඒක හට ගැනීම තුළම එතර වීම. හරි. දැන් හටගත්තු දෙයකට සිද්ධ වෙන එකක් නෙවෙයි. හට ගැනීමෙම නොයදීම.
ඔව්. අපි අර ડોක්ටර් දැන් හැමදාම වතුරේ බල්ලා හැදුනට පස්සේ ගැන හිතන්නේ කියොත් අපි අර අහුවෙලා ගිහිල්ලා තාම අපි අර ඈත ඉන්නේ නේද? දැන් බුධාඳුරගේ පණිත්තේට ලං වෙන්න නම් දැන් අපි එතනත් පහු කරලා තව පොඩ්ඩක් ස්ටෙප් එකක් ඉස්සරහට ඉන්න වෙනවා නේද?
ඔව්. ඒ කතාව තමයි අපි දන්නා නිස්සිය මොකද්ද බුදුරෝ මතු කරන්න හදන අදහස මොකද්ද? ඒතර යමක් නැතුව අනිත්‍ය විස්තර කරන්න බෑ. අතුරේ බල්ලා නැතුව ඒක කතා කරන්නත් බෑ. හැබැයි මේ කතා කරන්නේ බල්ලා ගැනක් නෙවෙයි. ඒ සකස් වීම කියන්නේ.
එතනදී ડોක් මේ බුදුරාමතුරු දේශනා කළා තියෙන අනිත්‍ය කියලා කරලා සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා නේද? ඒ අනිත්‍ය දකින්න පුළුවන්. නේද? දැන් ඔය විදිහට බලන්න අපි දන්න අනිත්‍ය බලන්න ගියොත් තමයි දෙයක් හදාගෙන ඒක නැති වෙනවා කියලා බලන්න වෙන්නේ. එහෙම නෙමෙයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කම බුදුහාමරෝ පෙන්නන අනිත්‍ය දකින්න පුළුවන් නේද?
ඒ වචනයක් ගත්තහම සංකතයි කියන්නේ මොකක්ද?
සංකතයි කියන්නේ අපි හදාගන්න එක කියලා. දැන් පේනකොට පේන දේ කියලා හදාගන්න එක.
පේනකොට පේන දේ කියලා කියන්න පුළුවන්. පේන කොට කියලා පේන දේ නෙවෙයි කියන එක දැන් පැහැදිලිනේ. පේන කොට කියලා කිව්වේ මොකද්ද? පෙනීම කියලා. අනේ එතන විමසන්නවා. අපිට පේන දේ නැතුව පෙනීම අල්ලන්න අමාරුයි. හැබැයි පෙනීමේ විස්තරයක් නේ පේන දේ කියන්නේ.
අර සද්දේ ඉබල්ලායි වගේ සද්දේ හදාගන්න බල්ලා කියලා. ඒතර හදාගත්ත බල්ලා තමයි පටිච්ච සම්පන්න බල්ලා. අර වතුරේ බල්ලා වගේ.
ඒක එක පැත්තකින් දැන් බල්ලෙක් කියලා දැනගත්තේ මොක කොහොමද කියලා හොයාගෙන ගියොත් සද්දයක් ඇහුන හින්දා කියන තැනට යනවා. හරි. හැබැයි ඒක බල්ලෙක් හැදුන එකයි සද්දයයි සිද්ධි දෙකක් නේ. ඒකේ ඒ ಜಾති දෙකෙන් ඕන එකකින් ඒක දකින්න.
ඔව්. එතකොට දැන් අපිට දැන් කරන්න තියෙන්නේ මොකොත් කරන්න දෙයක් නැහැ. අහන බලන ඒ ඇහෙන විදියට ආගෙන ඉන්න කියලා ගිහිල්ලා අපිට අනිත්‍ය කියලා ඇහෙනකොට අපිට ඇහෙන්න දෙයක් නැතුව
යනවා. ඒ උනාට දැන් අපිට ඇහෙනවා නම් ඒක ගැන දැනගන්නවා නම් ඒ එක්ක විමසීමක් කරන්න නැහැ. එසේද මේ?
ඒ විමසීම කරන විදිහ කොහොමද කියන අනිත්‍ය අපිට පැහැදිලි නැති බව තමයි මෙතනදී ගැටලුව.
ඔව්. ඒක එන්නේ ඒක ඥානයකින් එන එක. ඒ ඥානය පහළ වෙන දහම මේ එකත් එක්ක තව විමසන්න.
එතකොට එතනදී උද්‍යව්‍ය ඥානය කියලා ඔය මේ කතා කරන එක මොකද්ද? ඒක අනිත්‍යයට සම්බන්ධයක් තියනවද කියලා අපිට විමසා ගන්න බැරි වෙයිද?
ඔව්. ඒ ඥානය තමයි. ඒ ඥානය දැන් අපි විස්තර කරන්න හැදුවට විස්තර කිරීම ඥානය නෙවෙයි. ඥානය මොකද්ද කියලා තමයි අහන්නේ.
ඔව්. ඒ ඥානය තමයි නැති දෙයක් හදාගන්න එක. දැන් අපි තියෙන දෙයක් නෙමෙයි කවදාවත්ම නොතිබ්බ දෙයක් තියෙනවා විදිහට දකින්න එක තමයි අනිත්‍ය කියලා ගත්තොත් හරි.
ඒක ඉතින් ඒ විමසීමත් එක්ක යන්න ඕන. ඒ කියන්නේ ඥානය මොකද්ද කියලා දැනගත්තොත් ආයේ ඥානය වෙන්නේ නැහැ. ඒ කියනවා නම් තියෙන්නේ කොහොමද කෙසේද කියන විමසීමේ යන්න. අපි ඉස්සෙල්ලා දාගත්තොත් ඕක වෙන්න බැරි දෙයක් මේ මෝඩකමට හම්බ වුණ දෙයක් කියලා. එතකොට ඒක ඥානය නෙවෙයි.
අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා දැන් ආනාපාන සතියේ එහෙම හුස්ම ගැන එහෙම බලන්න කියලා වෙලා. එතකොට අනිත්‍ය පේන්නේ නැද්ද?
කොහොමද පේන්නේ? හුස්මේ.
අදයි බුදුරජාන් වහන්සේ එහෙනම් ඒක මොකටද කිව්වේ?
නෑ නෑ මම ඇහුවේ දැන් අනිත්‍ය පේන්නේ නැද්ද ඇහුවනේ. කොහොමද පේන්නේ අනිත්‍ය හුස්ම දිහා බලා ඉන්නකොට?
එහෙනම් මං අහන්නේ ඒක දැන් බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍ය අපිට තේරෙන්නේ නැත්.
නෑ නෑ නෑ
එකක් බලන්න කිව්වේ මොකටද?
නෑ නෑ දැන් ඔබතුමා හුස්ම දිහා බලා ඉන්නකොට අනිත්‍ය පේනවනේ. ඒ පේනවා කියන්නේ කොහොමද? මොකක්ද ඒක?
අනිත්‍ය පේනවා නේ කියලා කියප එක තමයි මං කියන්නේ වැරදි. දැන් එතකොට එතකොට අනිත්‍ය කියලා අපි දකින්නේ අපි දන්න අනිත්‍යන්නේ ආ හුස්ම ඇති වෙලා නැති වුණා කියන එක. ඒක වැරදින්නේ.
ඒක නෙමෙයි වෙන්නේ. ඒක තමයි මම අපි අනිත්‍ය කියන්නේ මොකක්ද? හුස්ම ඇති වෙලා නැති වෙලා කියන එක නම් අපි දකින්නේ. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ
තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිත්‍යත් උතනින්ම පේන්නේ නැහැ. ඒක මතු කරගන්න ඕන කියන එකයි මං අදහස් කරේ.
ඒක හරි. පේන්න ඕන. ඒ බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍ය මේකයි කියලා දැනගෙන බලන්න ගියොත්
එන්නේ නැහැ. නෑ මන්න කියන්නේ මෙහෙමයි. ඕකෙන් දැන් තියෙනනේ අර දිගයි කොටයි කියලා ඉවරලා අපි හුස්ම දිහා වුණත් බලනකොට අපිට පේන විදියක් තියෙනවනේ. ඒකත් කියලා තියෙනවනේ පියවර. ඊට පස්සේ ඊගව පියවර වලදී ඒ පියවරෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවනේ. එතන විමසුවොත් අපිට අහු වෙන එකක් නැද්ද?
ඒක දැන් අපි දහමත් එක්කනේ විමසන්න ඕන නේද? දිකයි කොටයි කියන තැන ගන්නකො අපි දන්නවනේ මේ හුස්ම දිහා බලා හිටියම් මේ හුස්ම දිකයි මේ හුස්ම කොටයි කියලා
දන්නවනේ.
සමහර හුස්ම නැත්තම් මේ හුස්ම හයියෙන් යනවා මේ හුස්ම හෙමින් යනවා කියලා දන්නවනේ. එතකොට ඒකද අර දිගයි කොටයි කියලා තියන්නේ දීගං ඊළඟට ඉක්මන් කෙටි රස්සං වා කියන්නේ ඒකද? අපි දන්න එකටත් ගැලපෙනවා. අපිට ඔන්න දිග හුස්මක් තිබෙන ආදිග හුස්මක් බව දැනගත්තා කියලා ඒකට ගැලපෙනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකද කියලා අපි ආනාපාන සූත්‍රෙත් එක්ක විමසනවා. ඒක පාලි වචනෙන්ම ගත්තොත් මොකක්ද කියන්නේ? දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලානේ කියන්නේ. ඇහෙන්නේ අපිට දීර්ඝව ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාස කරන බව දැනගනි කියලා වගේ තේරුමක් තියනවා නේද? දීගං ආස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දැන් අපි ඔය ඒ වචන වල තේරුම දැන් අපි දන්න මට්ටමින් ගත්තට දැන් මේ කියන හුස්ම දිගයි කියලා අපි දැනගන්නවා කියන කතාව එකක්. දැන් මෙතන යෙදෙන වචන වලින් ගත්තොත් අග වචනේ තියෙන්නේ පජානාති කියලා. දැන් අපි දැනගන්නවා කියන එක නෙවෙයි. ඒ ඥානයකට අහු වෙන එක. ඒ පුද්ගලයෙක් දැනගන්න එකක් වෙන්න බෑ. ඒක පැත්තකින්. එතකොට අජානාති ජානාති කියන එක නෙවෙයි තියෙන. අජානාති කියන්නේ ඥානයකට අහු වෙන එකක්. හැබැයි මේක වෙන්නේ දීගං වාස සම්පදී දීර්ඝව ආස්වාස කරන්නේ. දීගං වාස සම්තෝ දීගං අස්සසාමි අජාන ඕකෙම බලනර අනුරාධ සූත්‍රය එහෙම අරිත්ත සූත්‍රය අනුරාධ සූත්‍රය වගේ වෙයි බලන්න. ඔගොල්ලෝ ආනාපාන සතිය වඩනවාද? ඔව් අපි වඩනවා. කොහොමද වඩන්නේ? සෝසතවස් සති සෝතකෝ පස්ස සති ඔය කතා ටික කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කොහොම වඩන ආනාපාන සතියකුත් තියනවා මම නැහැ කියන්නේ නැහැ කියලා. තව මොකද්ද විස්තරයක් දෙනවා. ඒ විස්තරෙත් දැන් අපි වඩන ආනාපාන සතියට අපිට ගැලපෙනවා. බුදුහාමුදුරුවෝ ඇයි කියන්නේ කොහොම වඩන ආනාපාන සතියකුත් තියනවා? මේ ශාසනයේ ආනාපාන සතිය වෙන එකක් කියලා විස්තරයක් කරන්නේ. එතනත් එතන බලන්න මම හිතන්න එකක්. එතකොට මේ අපි ඔය දැනගන්න හුස්ම ගැන විස්තරයක්ද මේ තියෙන්නේ? ඒ ටික දැනගන්න බුදුදහම ඇහෙන්නම ඕනද? හුස්ම දිහා බලා හිටියාම දැනගන්නේ නැද්ද? බෑ, මෙතන වෙනස තියෙන්නේ දහම ඇහිලා නැති කෙනෙක්ට, එතන මේ ශාසනය නෙමෙයි. එහෙම කෙනෙකුට මේ බුදුදහමේ පෙන්වන ඊතර වීම සඳහා වූ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ඒකේ මේ ශාසනයේ භික්ෂු ද භික්ඛවේ භික්ෂු ද භික්ඛවේ භික්ඛු කියලා මේ ශාසනයේ භික්ෂු මෙහෙමයි ඒකායේ කානුපස්සීති වෙන්නේ. ඒකේ ආනපසනාවේ එකක් නේ ආනාපාන සතිය. එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රෙන් බලාගෙන යන්න ඒක කියනවා. අපි මේ දිගයි කියලා හිතන එක ගැනද මේ කියන්නේ? අපි මේ හුස්මේ කොටයි කියලා හිතන එක ගැනද මේ කියන්නේ? එන එක ටිකක් නුවණින් විමසන්න. එනේ අපට අහුවෙන්නේ තියෙන හුස්මක ලක්ෂණ ටික. ඇයි කියලා කත්තු හුස්මේ දිග කොට ඉක්මන් බව එන්නේ. එතන ඒ මම දැනගන්න ටික හුස්ම ගැන. ලැබුණ හුස්මකුත් තියනවා, ලැබුණ තැනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන එක ඊතර වෙන දර්ශනයක්. අන්නේ ඊතර වෙන දර්ශනයත් එක්ක ගැළපීලාද ඉන්නේ කියන එකත් වෙනසක්. එරුවන් සරණයි.
එරුවන් සරණයි. එතනදී මක් නැහැ, ඒ හුස්මෙන් එතර වෙන්න වෙනවා නේද? ධර්මයට ගැලපුණා නම්
හුස්මෙන් එතර වෙන්න වෙනවා. හැබැයි හුස්මෙන් එතර වෙනවා කියන්නේ හුස්ම නොදැනීමම නෙවෙයි.
හුස්ම සංකත බව, පටිච්ච සම්පන්න බව, ඒ හදාගත්ත බව, හදලා ගන්න බව වැටුණා නම්, සමුදේ ධර්මයක් බව වැටුණා නම් අපිට එතන හරි නේද?
මම දන්නේ නැහැ මේ වචන වලින් අදහස් කරන්නේ මොනවද කියලා. ඒක එහෙම වචන ටිකකුත් තියෙනවා.
අනේක තමයි හුස්ම කියන එක අපි හදාගෙන ගන්න බව වැටුණා නම් හරි නේද? ඒකට හදාගෙන ගන්න බව තමයි, හදාගත්ත බව තමයි සමුදේ කියලා ගත්තොත් ඒක තමයි පටිච්චසමුප්පන්න වෙනවයි කියලා කියන්නේ. මේ හේතු ඇතුළට අට ගන්නවා කියලා තේරුම් ගත්තොත් හරිද?
ඒක එක පැත්තකින් හොයන්න. දැන් මේ හුස්ම, දැන් මේ හුස්ම දැනෙන වෙලාවෙම, හරිද, මේ මොහොතෙම ඔය හුස්ම කියලා දැනගත්තේ කොහොමද කියලා බලන්න පුළුවන්. දැන් මේ වෙලාවේ තමන්ගේ හුස්මම බලන්න. දැන් හුස්ම ගන්න එක දිහා බලන්න. දැන් හුස්ම ඉහළ යනවා කියලා, ඉහළ යන හුස්ම කියලා දැනගත්තේ කොහොමද කියලා විමසන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ එළියේ නැහේ හැපෙන හුළඟ ඉහළ යන බවද අපි දැනගෙන තියෙන්නේ එහෙම එකක්. එතකොට ඒකද එතන තියෙන්නේ ඇත්තටම? අපි දැනගත්තේ ඒක කියන එක විමසන්න පුළුවන්. හරි, හොඳට බලා හිටිය. ඔය හුළඟ දැන් ආස්වාසය කියන එක අපිට අහුවෙනවා. නැත්තම් අපි දැනීමක් දිහා බලාගෙන ওই විස්තරයක් කරනවද? දැනීම් ටික. දැනීම් ටිකක් දිහා බලාගෙන අපි හිතේ හැදෙන සටහන් ටික නේද විස්තර කරන්නේ? හුස්ම කියල. අහුවෙන්නේ දැනීම විතරයි නේද? හොඳට බලා හිටිය. එතකොට බලන්න ඔය හිතට පේන ටික එළියේ තියෙන දේවල්ද? හිත කියන දේවල්ද? තේරෙනවා ඔබතුමා මේකත් එක්ක ඉන්නවද මේ කියන එකත් එක්ක?
ඔව් ඩොක්ටර්, හුස්ම කියන එක කවදාත්ම තිබෙන නැති දෙයක් හැටියට දැක්කොත් හරියයි.
නෑ නෑ, ඔය ආයේ දකින්න ඕන එක ගැනනේ කතා කරන්නේ. මම කියන්නේ මේ මොහොතේ දැන් ඔබතුමා හුස්ම ගැන බලන්න, ඔබතුමාගේ තියෙන දන්න ටික අමතක කරන්න. හුස්ම ඉහළ යනවා දැනෙනවා නේද?
ඒ හුස්මක් කියලා හදාගත්තොත් නේ, නැත්තම් දැනීමක් පමණයි.
ඔව්, දැන් තියෙන්නේ මොකද්ද? දැනීමක් තියෙනවා නේද?
ඒ දැනීම හැබැයි හුස්ම නෙමෙයි. දැනී ඒක දිග හෝ කොට හෝ නෙමෙයි, දැනීමක් පමණයි.
අනහරි. දැන් දැනීම දැනීම් ටිකක් තියෙනවා නේද? ඒක දැනීමකුත් නේ, දැනීම් ගොඩක් තියෙනවා නේද? එතකොට ඒ දැනීම් ටික උදව් කරගෙන නේද අපි හුස්ම ඉහළ ගන්නවා කියලා කියන්නේ?
ඔව්, ඒක ඒ ඔක්කොම එකට ගලපලා
තමයි හුස්ම ඉහළ ගන්නවා කියන අදහසට යන්නේ. එතකොට ඒ අදහස දැනීම් ටිකද, දැනීම් වලට අයිතිද, නැත්නම් හිතෙන් හදපු ටිකක්ද?
මම හිතන්නේ ඒක අයිති නැතු ඇති.
එහෙම හිතන්නේ අයිති නැහැ. ඒක තමයි දැන් බලන්න කිව්වේ. අර දන්න ටික එක්ක හිතන්න එපා. කලින් දන්න ටික දැනට අමතක කරන්නකෝ. දැන් ඔය දැනීම දිහා බලන්න. දැන් දැනීම් ටික දිහා බලනකොට.
ඔව්, දැන් දැනීම නම් මේ දැනෙන මොහොතේ නෑ. අන්න හරි, දැනෙන මොහොතේත් නෑ, ඊට ඉස්සෙල්ලත් නෑ, පස්සෙත් නෑ. හැබැයි ඒ දැනීම දිහා විතරක් බැලුවොත්, හැබැයි දැනිච්ච දේ දිහා බැලුවොත් ඒකට නම් අර විදිහට තියනවා, දිගට තියනවා, තිබ්බ දෙයක් කියලා ගන්න පුළුවන්.
අන්න අන්න ඒ දිගට තියනවා කියන එක දැන් මේක හුස්මත් ගන්නකො මේ මොහොතේ තියෙන ඉහළ ගන්නවා කියන එක දන්නවනේ නේද? මේ මොහොතේ සිද්ධ වෙන එක ගැන මම කතා කරන්නේ, ඔබතුමාගේ දැනුම ගැන නෙවෙයි.
ඔව්.
හරි. ඥානය ගැනවත් නෙමෙයි. මේ මොහොතේ හුස්ම ඉහළ යෑම දැන් අවධානය යොමු කරන්න.
ඔව්.
ඉහළ යනවා කියලා දන්නවනේ. ඒක ඕන නම් දිග දිගද කොටද කියලා කියයි. නේද?
ඔව්.
ඔන්න ඔය හුස්ම ගැන මම අහන්නේ දැන්. ඒක ගැන දන්න ඒවා ටික නෙමෙයි අහන්නේ. දැන් එතන බලන්න හොඳට අත්දැකීම මොකද්ද? අය ඒක කරන ගමන්ම ඒක හුස්ම ගන්න ගමන්ම බලන්න. ඒකට මොනවදෝ දැනෙන.
එතකොට හුස්ම වැදෙනවා දැනෙනවා. හුස්ම හැපෙනවා දැනෙනවා.
ඔව්. හුස්ම හැපෙනවා දැනෙනවනේ. ඕක නේද අත්දැකීම?
ඔව්.
දැන් හොඳට ආයසරයක් බලන්න මේ දැනීම දිහා. ඔය හුස්ම හැපෙනවා දැනෙනවද? දැනීමට හුස්ම හැපෙනවා කිව්වපද?
දැනීමට හුස්ම හැපෙනවා කිව්වා.
ඇත්ත අත්දැකීම මොකක්ද?
ඒ කියන්නේ හුස්මක් හැපුණා නෙමෙයි, හැපිච්ච එක තේරුම් දැක්කා, වචනයක් දැම්මා හුස්මක් කියලා, හැපෙනවා කියලා.
අන්න හරි. එතකොට අත්දැකීම මොකක්ද? දැනීම විතරයි නේද? මොනවද දැනෙන්නේ?
ඔව්.
ඔය දැනීම කියනවාද මම හුස්ම, මම හුළඟ, මම නහය හැපෙනවා කියලා?
නැහැ.
නැහැනේ. අන්තට බලා ඉන්නේ දැනීම් ටිකක් නේ තියෙන්නේ. ඒකට ඒ දැනීම් ටිකට අපි ගොඩක් දේවල් එකතු කරනවා නේද?
ඔව්.
මේ දැනෙන්නේ හුස්ම, මේ නහය හැපෙනවා, මේ හුළඟ, මේක ඉහළට යනවා, ඔහම ඔහම එක එක අදහස් වෙනවා නේද? ඒ අදහස් ටික ඒ දැනීමට අයිතිද?
නැහැ.
නැහැ. ඒවා අපි එකතු කරන්නේ.
හැබැයි හිතෙන්නේ අර පුරුද්දට හිතෙන්නේ ඒ හුස්මට අයිති කියලා තමයි හිතෙන්නේ.
ආ, ඒ පුරුද්දට හිතන එක නම් ඒ පුරුද්දට හිතන ඒවා නෙමෙයි. දැන් වෙන සිද්ධිය බලන්න.
ඔව්.
දැන් වෙන සිද්ධියේ දැනෙන බව දන්නවනේ.
ඔව්.
ඊට අමතර සිද්ධි ටික දැනීමට අයිතිද අපි එකතු කරන ඒවද?
ඒවා අර එකතු වෙන ඒවා. ඒවා එකතු කරොත් තමයි අපිට හුස්ම කියලා දැනෙන්නේ. දිගයි කොටයි කියලා දැනෙන්නේ.
අන්න හරි. ඒ හුස්මේ ලක්ෂණ ටිකනේ ඔය කියන්නේ. හුස්මේ ලක්ෂණ ටික ඉන්නේ හුස්ම සකස් කළාට පස්සේනේ. දැන් හුස්ම කියන එක තියනවද ඔය දැනීමේ?
ඔය හැපෙන මොහොත ගත්තොත් ඒකෙදි ඔය එකක්වත් නැහැ.
නෑ, එතකොට පේනව නේද මේවා ටික හිතෙන් එකතු කරන ටිකක් කියලා. ඒ කාය ස්පර්ශයට ඒක අදාළ නැහැ නේද?
ඔව්, එතකොට ડોක්ටර් දැන් ඒ එතන ඒ හුස්ම කියලා ගත්ත එක අපිට අහුවෙන්නෙම නෑ නේද? ඒ කියන්නේ දැන් අපි මෙතරකල් බැලුවේ අනිත්‍ය බලපු හුස්ම, ඒ අනිත්‍ය බලපු හුස්ම එතන අහුවෙන්නේ නෑ නේද?
අන්න ඒක තමයි. දැන් අපි අනිත්‍ය බලපු හුස්ම, ඔය දිගයි කොටයි කියපු හුස්ම දැන් දැනීමේ තියනවාද?
ඒක හද, ඒක හටගෙනම නැති එකක්. එතකොට ඒ හුස්ම කියන්නේ දැන් ඒක අපිට අර ඒක හදාගත්තොත්නේ ඒක අහුවෙන්නේ. අර දැනීමේ නෑ මේවා.
එතකොට අපි හදාගෙනම නේද බලලා තියෙන්නේ?
ඔව්. හදාගත්ත හුස්මක තමයි අනිත්‍ය බලලා තියෙන්නේ.
දැන් පේනවාද ඒ හදාගත්තු දේක විස්තර ටිකක් නේද? අපි ඒවා අනිත්‍ය කියලා හරි මොකක් හරි කියලා සංකත කියලා හරි ඔය වචන දදා කියලා තියෙන්නේ අපි හදාගත්තු දේක විස්තර ටිකක්. ඒ ටික දැනීමට අයිති නැහැ නේද?
ඔව්, අර දැනෙන බවට ඒ ටික අයිති නැහැ. කියන්නේ අර දැනීම මාත්‍රය ගත්තොත් අයිති නැහැ ඒ ටික.
දැන් මේ මොහොතේ අත්දකින්නේ දැනීම් ටිකනේ. තුරු ටික අපි එකතු කරන ඒවා කියලා පේනවාද?
ආ,
දැන් අපි එකතු කරන ඒවා මේක ටිකක් නිකන් දැනුමට අපි එකතු කරන ඒවා වෙන කාටවත් පේනවද? වෙන කාටවත් දැන් මේක නයි තින් දකින්නත් බෑ. කියන්නේ අපි එකතු කළේ අපේ පරණ අත්දැකීම් වලින් නේද?
ඔව්, ඒ ඒකතද ડોක්ටර් අර අවිද්‍යාවෙන් එකතු කරනවා කියන්නේ.
ඔය දැන් ඒක දකින්නවා. දැන් අපි එකතු කරපු ඒවා දැනීමට අයිති නැත්නම් කොහෙන්ද ওই ටික එන්නේ? පෙර අසුරක්මයි නේද?
ඔව්. ඔව්, ඒකද එතකොට ඒ අර හුස්ම පටිච්ච සමුප්පන්නයි කියන්නේ. ඒ කියන්නේ ඒ හේතුන්ගෙන් හදාගත්තා කියන එක.
ඒකට වැඩිය මේ කලබල වෙන්න එපා, අදහමට කලපන්න. දැන් කියන එක විමසන්න. දැකීම.
ඔව්, ඒ එතකොට ඒ හුස්මත් අපිට ගත්තා කියන්නේ ඒ සමුදය ධර්මයක් කියලා.
ඔව්. දැන් ඒ ලෝක හැටි දැන් අර වතුරේ බල්ලගේ එකත් එක්ක පොඩ්ඩක් හිතන්න. බල්ලට හිතෙනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා නේද? දැන් අපිට හිතෙනවා
ඒ කියන්නේ
ඒ වතුරේ බල්ලයි හුස්මයි අතර වෙනසක් තියනවාද?
ඒ බල්ලෙක් කවදාවත් හිටියේ නැහනේ, හදාගත්ත බල්ලෙන්නේ දකින්නේ.
ඒ උපමාවේ දැන් අපේ හුස්ම කියන එක දැන් දැනීමේ කියනවාද එහෙම එකක්?
ඔව්, ඒකත් ඒ විදිහට හදාගත්ත එකක් හිටියෙ දැක්කොත් ලෝකේ තියෙන හැම අරමුණක්ම ඔය විදිහට හදාගත්ත අරමුණක් කියලා ගන්න පුළුවන්. සමුදේ ධර්ම ඒක තිබෙම නැති නිරෝධ ධර්මයක් බව ඒ වෙලෙම දකින්න පුළුවන්.
ඕක ටිකක් විමසන්න. ඉතින් මේ විමසීමව තියෙන කරපු වැඩක් විතරයි ඔය. අවයි හත යන්න.
එතකොට සෝවම් වෙනවා කියලා කියන්නේ සමුදේ ධර්මයේ නිරෝධ ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ වෙන එක නේද? යං කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා හුස්ම දිහා බලපු ගමන් ඒ හුස්ම තුලින් දකින්නත් පුළුවන්, අනිත් ඕන අරමුණක් තුලින් දකින්නත් පුළුවන්. එතකොට කරන්න දෙයක්වත් ලැබෙනවා නේද? කරන්න අපහසුවක් නැහැ නේද? ඕන කෙනෙකුට පොඩි ළමයෙකුට නම් කරන්න පුළුවන් නේද?
ඔව්, මං කියන්නේ ඔතනින් පොඩ්ඩක් පටන් ගන්නකෝ ඔක කරන්න.
ඔව්, ඊට වඩා දෙයක්වත් නැහැ නේද මේකේ අදින්න කියලා අවුරුදු ගණන්.
ඒකට හදිසියෙන්න එපා.
නෑ, මං කිව්වේ ඒක කරන්න පුළුවන් දෙයක් නේ. ඕක කරන්න බැරි දෙයක්, අමාරු දෙයක්, අහුවෙන්නේ නැති දෙයක් කියලා යනකොට නිකන් මේක ඉතින් පොඩි ළමයෙකුට කරන්න පටන් ගන්නවත් වෙන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි, මේක මෙතනම තියෙන දෙයක් කියලා කිව්වහම හොඳයි නේද?
එහෙම කියලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ
නිතරම අපිට ඇහෙනවා මේ මේක නිකන් කරන්න බැරි දෙයක් කියලා කියනවා කියලා. ඒකයි.
නෑ, එහෙම දහමක් නෙමෙයි. බුදුහාමුදුරුවනේ පෙන්නන්නේ ප්‍රායෝගික දෙයක් නේ. ඒක නෙවෙයි ඉතර රහත්ුනේ.
ඔව්, මේ මැරෙන මොහොතෙත් මේ හිත තියලා නිවන් දකින්න පුළුවන් නේ අන්තිම මොහොතෙත් නේ.
ඔව්, අන්තිම මොහොත කොහොමද ජීවත් වෙනකොට කරපු දෙයක් නේ. කට්ටිය සෝවන්න උනා කියන්නේ මැරිලා
නෙමෙයි. ඔව්, ඒක අන්තිම මොහොතේදී මොකද අරමුණු කරන්න දෙයක් නැහැ නේ. ඉන්ද්‍රිය ඔක්කොම නිරෝධ වෙලා වගේ නේ තියෙන්නේ. ඒ වෙලෙත් මේ අදහස ඔළුවේ තිබ්බනම් නිකම්ම නිවන් යවෙනවා.
මම කියන එක අහන්නකෝ. දැන් සෝවාන් වුණාය මැරෙන මොහොතේ
නෙවෙයි කියන එක අහුවොත් වෙන්නේ කට්ටියට අනන්තයක් කාලයක් යන එක තේරුම්.
දැන් ඔබතුමා කියන එක නෙවෙයි මේ කියන්නේ. මැරෙන මොහොතේ සිද්ධ වෙන කතාවක් නෙවෙයි. අවබෝධයේ මේ මොහොතේ ජීවත් වෙනකොට මේ මොහොතේ කරන්න පුළුවන් දෙයක් හින්දා තමයි ඒ විදිහේ ප්‍රතිඵල ලැබුවේ. ඒගොල්ලෝ මරණාසන්න මොහොතේ නෙමෙයිනේ ප්‍රතිඵල ලැබුවේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇති මරණාසන්න මොහොතේ. ඔව් ඒක ගොඩක් අය ජීවත් වෙද්දී නේ කවුනේ. ඔය කොණ්ඩඤ්ඤා මුතුරුත් යම් කිංචි සමුදේ ධම්මං සබ්බාන්තං නිරෝධං මං කියලා අවබෝධ කළේ මරණාසන්න මොහොතේ නෙමෙයිනේ නේද?
ඔව් ඒක තමයි කිව්වේ. ඒක බොහොම පහසෙන් කරන්න පුළුවන් අමාරු දෙයක් නෙමෙයි. මේක ඇයි පටලන්නේ ඔච්චර?
නෑ මං හිතන්නේ කවුරුත් පටලනවා කියලා. දැන් හැබැයි ඔතනින් හදිස්සි වෙන්න එපා. ඔය ඔන්න සෝවන් වෙන එක දැනගත්තා කියලා ඉස්සෙල්ලා ඔක කරන්න. මොකද ඊට පස්සේ තව දහම අහන්න. ඒ දෙකම වෙන්න ඕන. අපි දැන් දැනගත්තා. දැන් මට කරගෙන යන්න පුළුවන් කියන තැනට ආවොත් එහෙම ආයේ දහම ඇහුනේ නැති වෙනවා. ඔතන ඔය ටික කිව්වේ යම් කිසි කෙලෙස් ටිකක් කැඩෙන්න මිසක් සම්පූර්ණ අර්ථයෙන්ම නෙවෙයි. හැබැයි ඔතෙන්ට එන්නේ නැතුව ඉතුරු ටික වැටහෙන්නේ නැහැ. ඔතෙන්ට ආවොත් එතනින් එහාට තව දහම ඇහෙන්නවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවනේ මේ මගෙන් අහන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දහම්ම අහන්න. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නනවනේ මේ ආසනේ භාගයක් නෙමෙයි මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍යා මත කියලා. එතන ඒ අදහසක් කියන එක තනියෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මේක. ඉතින් ඇහෙන්න දෙයක්ුත් තියෙනවා. එතන කෙනෙකුට හිතා ගන්න පුළුවන් මට්ටමක් නෙවෙයි. එතනින් එහාට ගිය ඒ දහමක් තියෙනවා බුදු කෙනෙක් මතු කරන අදහස. ඒක අපිට කල්යාණ මිත්‍රය උදව් කරනවා. එකනේ අපි අදහසක හිටියොත් තව ටිකක් එහාට මේ බුදුහාමුදුරුවෝ පෙන්නන එකට එන්න. මොකද අපි අමතක කරන්න හොඳ නෑ. දැන් ඒ කාලේ මේ නිවන හොයන ගොඩාක් පිරිසක් හිටියා. ඒගොල්ලෝ අපිට වඩා ලොකු කැපකිරීමකින් උත්සාහ කරලා සිත දියුණු කරන එක කළා. එතන කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව මේ හුස්ම දිහා බලා හිටිය අය හිටියා. ඉරිදි බල ධ්‍යාන වඩපු අය හිටියා. හැබැයි ඒගොල්ලන්ට ඇයි සෝවාන් වෙන්න බැරි වුණේ? මේ ඔය කියන මේ පරල දේ ඒගොල්ලන්ට දකින්න බැරි වුණාද මෙච්චර මොන වඩපු අයට? එකක් මේ ප්‍රීතියගෙන මේ දහම අහන එක විමසන එක හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
සර් අවසරයි. අර මේ මජ්ජි සූත්‍රයේ තියෙන පස්සේ පස්ස සමුදය පස්ස නිරෝධය කියලා. ඒකෙදි දැන් පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය ඒකාන්තයක් පස්ස නිරෝධය මේ නැද කියලා කියනකොට එතනස පස්ස නිරෝධයෙන්ුත් අයින් වෙන්න කියලා මේනේ කියන්නේ. ඒක පස්ස නිරෝධේ තවරෙන්න එපා කියලානේ. එතකොටස එතන දැන් පස්සය පස්ස සමුදය දෙක මේ අන්ත දෙකක් කියලා පැහැදිලි. එතකොට අතන තවරෙන්න එපා කියන්නේ පස්ස නිරෝධේ කියන එක නේද? දැන් සාමාන්‍ය මට මේ හිතෙන්නේ එක පස්ස නිරෝධය නේද වෙන්න ඕනේ කියන එක. එතන තවරෙන්න එපා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සර්?
ඔය දැන් අපිට හිතෙනවනේ ඔන්න දැන් මේක බොරුවක්, මේක මේ මෝඩකමට හදාගන්නක්, ඕක එන්නම බෑ, මේක තමයි නිරෝධය කියලා. ඉපදිලා නැති බව අපි මෝඩකමට උපද්දගෙන. හරි. ඔන්න ඕක දැනගත්ත අවබෝධ වුණා කියලා එන තැන අර දැන් ඒකට අදාළ පස්සේ වෙන්න බෑනේ. පස්ස නිරෝධය. ඔතන අපට පේන්නේ නැහැ සියුම්ම අපි ඔය සිද්ධිය අල්ලගෙන කියලා. පස්ස නිරෝධේ තැවරිලා ලිප්පති. ඒ දේශනා ඉන්නේ මජ්ජේ මන්තා නලිප්පති කියලා. ලිප්පති කියන එකට ඔය උදාහරණයක් අර නලිප්පති කියන එකට අර නෙළුම් කොලේ වතුර වගේ තැවරෙන්නේ නැහැ. මේක මේකයි කියලා දැනගත්තනම් අල්ලගත්තනම් ඒකත් දැස ගැනීමක්. ඇයි කාටද ඕක අවබෝධ වුනේ? කවුද ඕක දැනගත්තේ? අන්න එතන ඒ සක්කාය සක්කාය දිට්ඨිය Tamanට පේන්නේ
නැහැ.
මේ සක්කාය දකින්න එක අර අස්සලෝමෙන් අස්සලෝමයට විදින එක ලේසි ඊටත් වඩා දුෂ්කරයි කියන්නේ. මම පස්ස නිරෝධේ දැනගත්තා. මම කියලා කියන්නේ නැති වුණාට. ඔය ස්පර්ශය වෙන්න බැරි වැඩක්. දැන් අපිට පේන්නේ කවුද මේක දැනගත්තේ? අර මට තව ලැග ගන්න ලැබීමක් වෙලා කියලා අපිට පේන්නේ. ඒකයි මේ මේ දහම හරිම තියුම් දකින්න දුෂ්කරයි කියන්නේ. අපට අවබෝධ වුණා කියලා හිතිලා ඒකට අහු වෙනවා. අර කල්යාණ මිත්‍රෙක් ලැබුණ නැත්නම් හම්බුණ නැත්නම් අර එතන දැස ගන්නවා.
එතනස එතකොට නිරෝධය මේකයි කියලා අපේ දැනුමට තේරුම් අරගෙන දැන් නිරෝධය මේකයි කියලා ඒ දැනුමට තේරුම් ගැනීමත් එතකොට දැන් මේකයි වෙන්න ඕනේ කියලා නේද හිතාගෙන ඉන්නේ. ඇත්තටම දැන් පස්සේ සිදු නොවිය යුතුයි හැමදේම පස්ස මූලිකව තමයි මේ සසර ගෙනියන්නේ කියලා. එතකොට අපේ නිරෝධය මෙහිමයි වෙන්න ඕනේ කියලා දැනගෙන දැනගන්නවනේ. එතකොට එතන දෙස දැන ගැනීමෙන් පස්ස නිරෝධය මේකයි පස්ස නිරෝධය තමයි වෙන්න ඕනේ ඒ කියන එතන දෙස අර මමනේ දැනගන්නේ කියන එක ඉන්නේ එහෙම දෙස.
ඒ දැන ගැනීමම මේ දහම ඇහෙන්න බාධාවක් වෙනවා. බුදුහාමුදුරුව මතු කරන අර්ථය මතු කරගන්න බාධාවක් වෙනවා. අපිට හිතෙන්නේ ඒ දැන ගැනීම ඔන්න දැන් දහම දැනගත්තා දැන් මාර්ගය වඩන්න පුළුවන්
කියලානේ.
ඔව්. මාර්ගයට ඇතුල් වෙන්න බාධාවක් වෙනවා ඒ දැන ගැනීම.
දැනගන්න ගැනීමක් ඕනේ කියලා මේවා වෙනවා නේද සර්? දැන් දැනගන්නත් ඕනේ. ඒක
දැනගන්න කියන්නේ දහම ඇහෙන්න ඕන. හරි. දහම අහන්න ඕන, ඇහෙන්න ඕන. ඒ ඇසීමට අනුගත වෙලා විමසන්න ඕන. ඒ ඇසීමට අපේ අදහස් දාලා මේ කියන්නේ මේකයි කියලා ගලප ගැනීම අපිට පේන්නේ. ඒ ගලප ගැනීම වෙනකන් ඔය කිව්වේ මේකයි කියලා ගලප ගැනීම වෙනකන් දහම ඇහෙන්නේ නැහැ.
ඒක
අර විනීවරණ මනසක් ඕන. අපේ අදහස් පොඩ්ඩක්වත් දාන්න බෑ. මෘදු කම්මඤ්ඤතාව තියෙන්න ඕන. ඕන අතකට අර නැමෙන මෘදු වකි. එහෙම ගැතියි. ඔය ලක්ෂණ දෙක නොතිබුණොත් දහම ඇහෙන්නේ නැහැ. ඒ ප්‍රයෝජනය ගන්න එක වෙනම කතාවක්. ඇහෙන්න ඕනේ ඉස්සෙල්ලම.
ඒකත් එතකොට අපි එතකොට ඒක දැන් වෙන දෙයක් නේද සර්? වෙන සිද්ධ වෙන දෙයක්.
ඔව්. ඒක සිද්ධ වෙන දෙයක් මිස අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔන්න දැන් මම බණ අහනවා, දැන් මිනීවරණ මනසක් හදාගත්තා. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමන්ගේ පැත්තේ ක්වොලිටීස් ටික වැඩෙනවා නම් ඒක වෙනවා. අපේ පැත්තෙන් මිනීවරණ මනස මෘදු කම්මඤ්ඤතාව ඒව වැඩුණොත් ඊළඟට කල්යාණ මිත්‍රෙක් ලැබුණත් කල්යාණ මිත්‍රයා ධර්මයේ දේශනා කළොත් ඔය කරුණු හතරම යෙදුණොත් තමයි දහම ඇහෙන්නේ. අවබෝධ වීමක් නෙමෙයි නะ. දහම ඇහෙන්න. ඔව්. ඒක ඇහෙන එකට හරියට ඒක දරාගෙන ඒකට අනුවම විමසීම අපේ අදහස් දාන්න නැතුව අන්න එතකොට තමයි ඒ යෝනිසෝ මනසිකාරය පැත්තට යන්න පුළුවන්.
ඒ දැන් කල්යාණ මිත්‍යා කියන දේ සිද්ධිය, කල්යාණ මිත්‍යා කියන සිද්ධියේ සිද්ධියෙම්ම තමයි තේරුම් ගන්න නෙමෙයි. ඒකට දකින්න ඕනේ නේද සර්? තේරුම් ගැනීම
නෙමෙයි. කල්යාණ මිත්‍යා කියන්නේ අර අපි ඉන්න දුර්වලකම් අපිට පෙන්නලා දෙනවා. මෙන්න මේ නිසා මේක ඇහෙන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ මතු කරන මාතෘකාවේ. එතකොට අපි ඒක අහන්න නිහතමානී වුණේ නැත්නම් ඒක ඇහෙන්නේ නැහැ.
ඇහෙන්නේ.
ඒ අඩු ගන්නෙ පෙන්නන්නේ.
අඩුවක් නේ පෙන්නන්නේ එහෙමයි. ඒක හැමදාම එකම තැන තමයි
තියෙන්නේ. ඔව්. මේ අපේ අඩුවක් පෙන්නනවා කියන එක අපිට දැනුම් නැත්නම් අපි අර ඉන්න එකම හරි කියාගෙන ඉන්නවනේ.
එහෙමයි සෝ ඒක තමයි. දැන් තේරුම් ගන්නවා හැමදාම තේරුම් අරන් ඉන්නවා. ඒ මට පැහැදිලිවම තේරිලා කියනවා එහෙම තමයි. දැන් තේරුම් ගන්නවා එහෙම තමයි.
දහම දැනගත්තා කියලා හිතෙනවා.
දහම දැනගත්තා කියලා හිතෙනවා. ඔක්කොම දැනගත්තා කියලා හිතෙනවා. හිතුණට ඉතින් ඇත්තටම පුද්ගලයා ඒ කියන්නේ ඇත්තටම දැන් මාර්ගයට මොකුත් වෙලා නැහැ කි මේ මාර්ගේ පටන් අරන්වත් නැහැ කියන තැන තමයි ඇත්තේම තමයි.
ඒ නිසා තමයි මම කියන්නේ කොච්චර දැනගත්තත් තමන්නේ කොච්චර අවබෝධ වුණත් තමයි තව දහම අහන්න. ඉතින් අවබෝධය නැති වෙන්නේ නැහැ නේ දහම ඇහුවගේ.
එහෙමයි සර්. එහෙමයි. ඉතින් ඥානේ ප්‍රඥාව වැඩෙනවා කියන්නේ හරි සර්. ඒක පැහැදිලිවම ඔබතුමාට බොහොම පිංස.
හරි. පෙරවන් සරණයි කෙනෙක් එක්ක තවත් සාකච්ඡා කරන්න ඉවසීමෙන් අහගෙන. ඈ ඒ කියන්නේ මොකක්ද කියලා විමසලා බලන්න. ඒක ඒකෙන් කියන්නේ මේ හරි දෙයම ඇහෙනවා කියලා ඒ තමන්ගේ විමසීම අවදි වෙන්න. ඒ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න උදව් වෙනවා ඒක.
එහෙමයි සර්. ඒක පැහැදිලිසර්. බොහොම පිංසර්. පැහැදිලි.
එරුවන් සර්.
සර් අර මුලින් අවත්තපු තැන සර්. අර අනිත්‍ය කියන තැන සර් කතා කරගෙන ඇවිල්ලා නැවැත්තුවනේ සර් මේ දැනීමට හිත තිබ්බා කියලා දැනෙනවා මේ ඩිස්කෂන් එකේදී දැනීමට හිත තිබ්බා කියලා අනිත් දැනෙන්න හුස්මක්වත් දිග කොට ඒ කිසිම කතාවක් නැහෙනි එහෙනම් මේක එච්චර අමාරු නැහෙනි මෙච්චර පටලන්න ඕන නැහෙනි කියන තැනකට ඇවිල්ලා අපි යමක් තේරුම් අරගෙන නැවැත්තුවොත් දැනීමට හිත තිබ්බා කියන්නේ සර් අනිත්‍ය තේරුම් ගත්තා නෙමෙයි. එතන තව බුදුහාමුදුරුව කියපු දහමට මුලටවත් ඇවිල්ලා නැහැ කියලා තමයි හිතෙන්නේ. ඒක එක
තැන.
අනිත්
නවත්තන්න නැතුව තව දහම අහන්න කිව්වෙම. දැන් ওই දහම අහන්න සුදුසුකම ලැබනවා විතරයි. තාම දහම ඇහිලා නැහැ. ඔය ටික තාම අපිට හිතා ගන්න පුළුවන් දේවල්. දැනීමක් තියනවා දැනීමට අයිති නෑ අපි හිතන දේවල්. ඒවා ඇත්ත ලෝකෙට අයිති ඇත්ත ඒවා. හැබැයි ඊතර වෙන දහම නෙවෙයි ඔය. හැබැයි ඔතෙන්ටවත් ආපු නැති කෙනෙකුට අර ඊතර වෙන දහම ඇහුණට වැඩක් වෙන්නේ නෑ. ඒ තව ගොඩාක් විමසන්න තියෙනවා. දැනීම තියෙනවා නම් දැනීම මොකක්ද? ඒ වෙන්නේ කොහොමද? දැන් සිතීම කියන පැත්තෙන් එන ටික තමයි අර ඒ පෙන්වන්නේ සිතීමෙන් හිතෙන් දාන ටික. හැබැයි එතන දැනීම මොකක්ද කියලාවත් සිතීම මොකක්ද කියලාවත් විමසුවේ නැහැ. සිතීම දැනීමට අයිති නැහැ කියන අදහස විතරයි එතන ගත්තේ. ඒකට ගොඩාක් විමසන්න
තියෙනවා. ඔව් සර්. ඔව් සර්. එතනදි තව තැනකදී ඒ සර් මෙතනදි කතා කරා අර ශුන්්‍යතාවය කියලා. අපි හිස් බව අපි හිතමුකෝ කිසිම දෙයක් උපදින්නෙම නැහැ හිස් බවක ඉන්නවයි කියන තැනත් තියෙන නිත්‍ය සංඥාව. එතනත් අනිත්‍ය තේරුම් ගත්ත නෙමෙයි කියන එක. එතකොට සර් දැන් අද අනිත්‍ය ගැන කතා කරද්දී මට මෙහෙම හිතුණා දැන් මෙහෙම හිතුවොත් ඒක විස්තර කරොත් අනිත්‍ය තේරුම් ගන්න
කිසිවක් නැති බව නිත්‍ය කරගෙනනේ.
ඔව් ඒක දැන් මට මෙහෙම කියුව හැකි සර් අනිත්‍ය විස්තර කරනවට වැඩිය මං තේරුම් ගත යුත්තේ නිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත නම් මට පහසුයි කියලා හිතුණා. සර් දැන් නිත්‍ය සංඥාව කියන එක හැංගීමෙන් යෙදිලාමයි තියෙන්නේ. එතකොට මගේ ජීවත් වීම තුළ මම හිත හිත ගන්න එකක් නෙමේ නිත්‍ය සංඥාව කියන එක. නිත්‍යයි කියන එක. මෙතන මං අතන දෙයක්. මෙතන මම ඉන්නවා අම්මා අතන ඉන්නවා හෝ ඒක මම හිත හිත ගන්න ඕනේ නැහැදී මේක නිත්‍ය කියන මේක ඇත්තටම තියෙනවා දෙයක් තියෙනවා මම ඉන්නවා කියලා සමස්තෙම අපිට යම්කිසි දෙයක් දේවල් වලින් හම්බුණත් ඒක හිත හිත ගන්න එකක් නෙමේ සර් හැංගීමෙන්ම නිත්‍ය බව යෙදිලාමයි තියෙන්නේ. ඒක එකක්. ඊළඟ කරුණ හිතුවිල්ලක් එක්ක මං ඉන්නවා කියලා හිතන්නකෝ සර්. එතකොටත් එක හිතුවිල්ලක් ඉවර වෙලා තව හිතුවිල්ලක් මේක හීනයක් වගේ එහෙම කිව්වත් එතනත් ඉන්නේ නිත්‍ය සංඥාවේ. මොකුත්ම නැහැ දැන් මගේ හිත හරීම පිරිසිදුයි දැන් කිසිම හිතුවිල්ලක් එන්නේ නැහැ කියන එක වඩලා හිටියත් එතනත් ඉන්නේ නිත්‍ය සංඥාවේ කියලා. එතකොට නිත්‍ය සංඥාවේ ඉන්නවයි කියන එක මුලින් තේරුම් ගත්තොත් අනිත්‍ය කියන එක විස්තර කිරීම අපහසුයි. හැබැයි ඉන්නේ මේ නිත්‍ය සංඥාවේ කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලාම තේරුම් ගත යුතුයි කියලා වගේ මට හිතෙනවා සර්.
ඔව් ඒක ඒක ඒ දැක්ම ඒ කියන්නේ අපේ ඒ කියන්නේ සත්ත්වභාවය කියන එක ආත්ම කියන එක නිත්‍ය සංඥාව කියන්නේ ඒක අපි නිත්‍ය කිව්වහම සමහර විට තේරෙන්නේ නැහැ මේ බව ලැබිලා තියෙන අනිත්‍ය බව වුණත් ඒ බව වෙලා ලැබෙන ඒක ඒ කියන්නේ දෘෂ්ටියක් බව අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒකමයි සක්කාය කියන එක අපිට පේන්නේ නැහැ. සොකීය බව, සොකීයත්වය. මම මේක දැනගෙන. සිත ඇති වෙන නැති වෙන බව වෙන්න පුළුවන්. ඊළඟට ඒ වයින් ගිහිල්ලා සිතක් නැති භවයේ ඉන්න එක. ඒක සිත උපදින්නම බෑ. ඔක බොරුවක්. අනේ නිත්‍ය සංඥාවක් අල්ලා ගන්නවා කොහෙන් හරි. කිංච සංකාර නිච්චතෝ සමනුපස්ස. ඒකයි ඉතින් මේ ධහම ඇහිම දෙන්නම ඕන කියන්නේ. එහෙම මනසට තව තව ධහම ඇහෙන්න ඕන. නෑ. බෑ මේ මට්ටමට එනවා කියන්නේ හිත ගොඩක් දියුණුයි අර ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම දකින්න පුළුවන් ශ්‍රේෂ්ඨම දෘෂ්ටි කියලා කියන්නේ. ආලාර කාලාම එහෙම බණ ඇහුවනම් ක්ෂණිකව අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දේශනා කරන්න ඕන කියලා බැලුවේ. මොකද ඒගොල්ලන්ගේ අනිත් දෘෂ්ටි ගොඩාක් කැඩිලා තියෙන්නේ සාමාන්‍ය ලෝකෙටයි. ඒ දහම ඇහෙන්න විතරයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ ධර්ම ඇහෙනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ බණ කිව්වත් ඇහෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා සුසුසති සූත්‍රය. ඒ අහන්න පරිසරේ තමන්ගේ පැත්තේ සකස් වෙන්න. වෙලානම් තමයි ඇහෙන්නේ. අපේ පැත්තේ. ඒකට අර ඒ නිත්‍ය කියන එක දකින්න පුළුවන් නම් ඒකත් ලොකු දැක්මක්. මේ අනිත්‍ය කියලා අරගෙන තියෙන්නේ නිත්‍ය සංඥාවක්. ඒක දකින්න අපහසුයි ටිකක්. එරුවන් සරණයි.
ඉදයක් සර් හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවා දේශනාවලදී. ශූන්‍යතාවය කියලා හිස් බබ කියලා කතා කරන තැන බුදුහාමුදුරුව පෙන්නපු ශූන්‍යතාවය කියලා කතා කරපු තැනයි එකක් දෘෂ්ටියක් වෙනවා, අනික එතර වෙන මග වෙනවා. මේ දෙක හරිම සියුම් වෙනසක් තියෙන්නේ කියලා සර් කියනවා. මං ඒ ගැන පොඩ්ඩක් සර් කල්පනා කරා. නමුත් එතන ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මට විස්තර කරන්න නම් පුළුවන් කියලා දන්නේ නැහැ. මට හිතෙනවා සර් අත්තනදී සිතුවිලි එන්නේ නැහැ. ශූන්‍යතාවය කියන එක අත්විඳිනවා කියන්නේ යා සිතුවිල්ලකින් ගිහින් විතරක්ම නෙමේ, ප්‍රායෝගික ප්‍රතිපදාවක ලොකු වෙහසකින් ලොකු ඒ කියන්නේ යුද්ධයක් කරලා හිත තියෙන තැනක් සට ඇවිල්ලා වාසය කිරීමක් තියෙනවා. පෙනීම, දැකීම, ඇසීම, දැන ගැනීම, කියන්නේ ජීවත් වෙන සිද්ධිය තුළ ශුන්‍යතර හිස් බව කියන එක තියෙන සිතුවිල්ල කියන්නේ. හැබැයි බුදුහාමුදුරුව කියපු පෙන්නපු තැන ශුන්‍යතාවය කියන තැනදී දෙකම විදින එකේ එක වුණාට අතන වෙහෙසීමක් එක්ක යන්නේ. බුදුහාමුදුරුව කියපු තැනදී පටිච්ච සමුප්පාය, ඒ කියන්නේ එක් කරුණ එක් කරුණෙම උපන් කියන එක් කරුණ එක්ක යෙදෙtti, ඒ කියන්නේ ශුන්‍යතාවයේ හිස් බව කියන හිස් බව අත්දකින මම කියන මේ මෙතන කියන කුණ්‍ය ඒක ගැලවීම තුල ඉපදීම හෝ ඒ කියන්නේ ඇත්ත කිව්වත් නැත කිව්වත් ඒ දෙකම යෙදුනට ඒ දෙක ස්ට්‍රගල් එකක් එතන නැහැ. නමුත් අත්ත ඒට මෙහයින් ශූන්‍යතාවය අත්දකින්නමයි කියන තැනදී ඇත්තටම පටිච්ච සමුප්පන්න බව එමෙන්ම පැන නැක්කයි කියන එක කරුණ අත්දැකලා නැහැ. බුදුහාමුදුරුව කියපු තැනදී එමෙන්ම පන්නනවයි කියන එක අත්දැකීම තුල එතනම නිවෙනවා. අතනදී පටිච්ච සමුප්පන්න බව අත්දැකලා නැහැ. එමෙන්ම පැන නැගීම අත්දැකලා නැති වුණාට එයාගේ යෙදීව තුල ප්‍රබලත්වය තුල හිස් බවක් දකින්නවා. නමුත් මේ දෙකේ වෙනස තමයි එකක සක්කාය දිට්ඨිය තුල, ඒ කියන්නේ මෙතන හිතුවිල්ලක් එක්ක යෙදෙන නිත්‍ය බව කියන එක කැඩිලා නැහැ. අතනදී ඒ හිතුවිල්ලක යෙදීම කියන එක තුල නිත්‍ය බව කියන එක කැඩිලා එතන පටිච්ච සමුප්පන්න බව ඉස්මතු වීම තුල එතන නොයෙදෙනවා. අතනදී නොයෙදෙන්නේ හිස් බවට හිත තිබීම තුළ, හිත සියුම් වීම තුළ නොයෙදීම. එතකොට මේ දෙකේ පැහැදිලි වෙනස තමයි පටිච්ච සමුප්පන්න බව වගේ තත්ත්වස කියන්න වෙන්නේ. මම ඒ ගැන කල්පනා කරා. මොකද තාමත් ඒ හිරවීම තුළ ඉන්නවද කියලා තමයි ටිකක් හොයලා බලන්න ඕන හින්දා සර්. තෙරුවන් සරණයි සර්. සමා වෙන්න ඕන. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් ඒවට අදාළ ගැඹුරු දේශනා අහන්න. දැන් අර අන්‍ය සාසනවල ධානයයි ආර්ය මේ 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 දැක්ම තියන අයගේ ධානයයි විස්තර කරනවනේ. ඒවා මේ මට්ටම් වචන වලින් කිව්වොත් එකම වචන ටික එන්නේ. හැබැයි අදහසේ සෑහෙන වෙනසක් එනවා. ඒ කියන්නේ විමුක්තිය අන්‍ය අයත් ලැබුවා. මේ උත්තේ කියන්නේ මිදෙන එකකට අහු වෙන්නෙම නැහැ. උපදින්නෙම නැහැ. මිදිලා. ඒ සිතුවිල්ලකටවත් අහු වෙන්නේ නැහැ. ඒ මිදීමේ උද්දේශ විභංග එහෙම ඒ සූත්‍ර අහන්න. ඒත් ඒ අය අහන්න ඕනේ ඒවනේ. ඒවයි බහිද්ද විකිත්ත. අපිට සිතට එන සිතුවිලිත් බහිද්දයිනේ. ඒ මට්ටමේදී ඒවයික විසිරීම මම නැති කරපු අය හිටියා. ඊටත් වඩා මේ අජ්ජත්තය බැස ගන්න අජ්ජත්තය පිළිගන්න කියන මිදුනාය හිටියා. අජ්ජත්ත සම්තිට්ට ඒ කතාවක් නැතුව එහෙම මට්ටමකත් දැන් දහම ඇහුම් නැත්නම් යන පැත්තයි දහම එක යන පැත්තේ දැන් විස්තර කිරීම වචනෙන් එකම ටික තමයි විස්තරේ. වෙනසක් තියෙන එකයි ඒ ඔච්චර දැනගත්තත් ආයේ දහම අහන්න ඒකත් එක්ක යමු වෙන්න කියන එක. අනුපාදා පරිදස්සනා කියන ඒවා අපිට නිකන් කතා කරලාට වැඩක් නැහැ. මොකද ඒක හිතා ගන්නවත් බැරි මට්ටම් කියලා මට හිතෙන්නේ. එක දැමනවම විමසීමත් එක්ක ඒවා තව තව අහන ආය අහන ඒවා උදව් වෙනවා. එතකොට ඕක ඔය ගැඹුරින්ම ඒවා අහන කමං නිකන් ඔය සරලව විස්තර කරන ඒවත් මේ ඉඳලා හිතලා ඇහුවට කමන්නේ. එතකොට අපිට ඇහුන්නේ නැති ඒවා ආයේ ඇහෙනවා. ඒවයි මේව කියලා තියෙනවනේ අපිට ඇහුම් නැතුවට කියන එක. එහෙනම් මට කියන්න තියෙන ඉතින් ආයේ දහම අහන්න එක පුළුවන් තරම් ඒ විමසීමේ යෙදෙන්න ඒ දන්නා අයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න අවස්ථාව කොහොම හරි හදාගන්න පුළුවන් නම් හරි වටිනවා. අවිත බැහැයි බැහැයි කිය කියා ඉන්නවට වඩා ඒ අවස්ථාව ඉතින් හදාගන්න පුළුවන්කම තියනවා. දැන් එක ස්වාමීන් වහන්සේ නමක්ම වෙන්න ඕනේ නැහැ. අම්බ වෙන්නම බැහැ නං පුළුවන් පුළුවන් ස්වාමීන් වහන්සේලා හරි මුණ ගැහිලා සාකච්ඡා කරනවා නම් ඒ රෙකෝඩින් එකක් අහනවට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒ පුළුවන් වෙලාවල ඒ අවස්ථාව හදා ගන්න බලන්න. තෙරුවන් සරණයි.
සර් සමාවෙන්න ඕන සර්නේ. සර් එක සර් සුතේ නිරවුල් වීම කියන්නේ ධර්මය අවබෝධ වුණා නෙමෙයි. කියලා සර් එදා ඍජුවම කිව්වා. මට ඒකට ප්‍රශ්නයක් වුණා. තාම ඉලක්කය ගත්ත විතරයි තාම විද්දේ නෑ. තාම සලකුණක් පේනවා, රවුමක් පේනවා, අපට ඒවත් පේනවා. උත්තර ලොකු විමසීමක් තමාට තේරුම් නැති වුණාට තාම යෙදෙනවායි කියන තැනකින් සර් අතීත එක දවසක නැවැත්තුවා. සර් එක්කරුණ සර් කිව්වේ කුමක් සඳහා කුමන කරුණක් පෙන්නලා දෙන්නද කියලා සර් මට චුට්ටක් ඒක කියන්න තර මේ සර් සමා වෙලා සර් පොට්ටක්.
ඒක මට දැන් මතක නෑ කාට කිව්වද කොහොම කිව්වද කියලා. ඒ ඉන්න මානසිකත්වයකට තමයි ඕක කියන්නේ. එතකොට මම කියේ මේ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා තමන් ඉන්න මානසිකත්ව වලටයි කතා කරන්නේ. ඒ මොනවා හරි තිබුණා නම් ඒ කෙනෙකුට කියපු එකක් වෙන්න පුළුවන්. මේ ඒ ඉතින් අර නැහැ ඒ උන්වහන්සේගේ උපමාව හරි ලස්සනයි. ඉතින් ඈත ඉල්ලයක් ගන්න අතෙන්ට ඉල්ලය ගන්න කියලා කිව්වහම අපි ඈත බලලා කොතනද අර ගහේ අර අත්තේ ඉල්ලලා තියෙන්නේ. එහෙම එහෙම යනවා. ඒකේ මොකද්ද රවුමක් ඉල්ලලා තියෙනවා. ඒකේ රවුමක් ඇඳලා තියෙනවා. ඒක මැද්දේ තිතක් තියෙනවා. අනේ තිතට තමයි ඉල්ලය ගන්න ඕන ඔය විස්තරේ නෙන්නේ. ඔකේ කෘත්‍ය වෙනකොට හරියටම එල්ලය ගත්තා නම් එයාගේ විස්තරයක් එන්න බෑ. අර ගහ එල්ලලා තියෙනවා වටේ රවුම නැද තීත, ඕවා විස්තර එනවා නම් තාම ඉලක්කෙට ආවේ නැ කියන එක විතරක් අදහස ගන්නු. ඉලක්කයට ආවනම් කිසිම විස්තරයක් ඉතුරු වෙන්න බෑ. මොකද විස්තරේ දෙන්නේ බාහිරෙත් එක්ක. එතකොට තාම ඉලක්කේ හරියටම අහු වෙලා නැහැ. ඒ වගේ තමයි මේ දහමේ ඉතර වෙන දර්ශනය කියන්නේ. අපිට මොකක් හරි මේ කියන්නේ මේකයි කියලා විස්තරයක් එනවනම් තාම හරියට බුදුහාමුදුරුවෝ කියන එක ඇහිලා නැහැ. ඉතර වෙන කෘත්‍යයට අනුගත වෙලා නැහැ. අපි හොයාගෙන යෑම කරන්න ඕනේ. එහෙම නැහැ කියලා එහෙම එකක් නොකර ඉන්න එක නෙමෙයි. එනාට අපි අර රැවටෙන්න තියෙන තැන් තියෙනවානේ. ඔන්න දැන් අවබෝධ වුණා මේකයි මේකයි දැනගන්න ඕන කියලා අර ඒ හිර වෙන තැන් ආයෙයි මතුවෙනවා නැවත නැවත දහම අහනකොට. ඉතිපීම කරගෙන යන්න ඊතර වීම නැත්නම් ඒ කෘත්‍ය මේකයි කියලා හරියටම එහෙම කියන්න අපහසුයි. මොකද අර දැන් අර මං කියේ එකම වචන ටිකෙන් දෙපැත්තකට යන්න පුළුවන් කියලා. ඒ හින්දා ඒ තම තමන් ප්‍රවේශම් වෙලා තව තවත් දහම අහන්න විමසන්න කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. පෙරුවන් සරණ.
සර් දැන් හිතන්නකෝ ජීවත් වීම කියන තැනදී හිත ඉතාම පිරිසිදු මොකුත් හිතුවිලි වෙන්නේ නෑ වගේ තැනකදී මේ කරුණ විමසීම ගැන නෙමෙයි මං කියන්නේ. සර් මෙන්න මෙහෙම හිතනකො ගොඩාක් පිරිසක් මැදදී ගොඩාක් කලබලකාරී පරිසරයක ඉන්න මොහොතක මේක ඉන්න මොහොතක හිතුවිල්ලකින්වත් මේ ගැන මතක් කිරීමක් කරන්න යෙදෙන්නේ නැහැ. යෙදෙන යෙදීම යෙදෙන්නේ නැහැ කියන තැන කියන තැන මං අත්විඳිනවා. මේ ඉතකොට මට හිතෙනවා සර් මම කොච්චර ධර්මය අපි දැන් වෙහෙසිලා කතා කරත් යම් කිසි දෙයක් ප්‍රතිපදාවක් කියලා යමක් කරන්න උත්සාහ ලොකු උත්සාහයක් කරත් මා ඉන්න තැන තාම බාලාංශ පන්ති කියන්නේ තාම මා ඉතාම දුර්වල තත්ත්වයක කියලා මට මේ දවස්වල හිතුනේ. අන්න එහෙම අවස්ථායි බහුලව යෙදෙන හින්දා ඒ කියන්නේ ධර්ම කරුණකින් මතක් කරලා දෙන්න පුළුවන්. හැබැයි දෙවනි හිත කිව්වත් පෙන්නලා දෙ අදාළ සිතුවීම ඇහිම හෝ දැනීම හෝ යම් කිසි සිතුවීමට හිත තියලා පෙන්නලා දෙන්නවත් බැහැ. හිත විසිරීමක යෙදෙනවා. හැබැයි හිත විසිරෙන බව දන්නවා. හැබැයි වීර්ය තිබ්බත් එතන සමාධිය කියන එක යෙදෙන්නේ නැහැ. සමාධිය කියන එක චුට්ටක්වත් යෙදෙන්නේ නැති හින්දා විසිරෙන බව දන්නවා. තමන්ට වෙන දේ දන්නවා. හැබැයි එතනදි ගොඩක් තාම ඉතාම දුර්වල මට්ටමක ඉන්නවා කියන එක තේරෙනවා. අපි හිතමුකෝ සර් මේක එක සිද්ධියක් දෙවනි සිද්ධිය ഘോഷාකාරක අපි හිතමුකෝ පාරේ ඇවිදගෙන යනවා ටවුන් එකක් මැදින්. හැබැයි එතනදි මට දැනීම කියන්නේ එතනදී අර විදිහටමයි කොච්චර පරිසර ഘോഷාකාරී වුණත් දැනීම කියන එකට හිත තිබ්බ ගමන් එතනදී මට දෙවනි හිතකින් හරි පෙන්නලා දෙන්න පුළුවන්. එතනදී අර විදිහටම හිත සමාධිමත් බවක් තියෙන බාහිර පරිසරයේ ഘോഷාකාරී වුණත් මම යෙදෙන යෙදීම තුල ඇවිදගෙන ගියත් දැනීම කියන තැනදී මට දෙවනි හිතකින් හෝ එතනදී පෙන්නලා දීම තුල අර සමාධිය සරම්ම ප්‍රබල නොවුනට මට සමාධිය තියෙනවා කියලා තේරෙනවා. හිත පිරිසිදු කියලා තේරෙනවා. හැබැයි මේ අවස්ථා දෙකම නැතුව මං අර කලින් කියපු අවස්ථාවේදී ප්‍රායෝගිකව යෙදීමේදී මට සමාධිය තුට්ටක්වත් නැහැ. දෙවනි හිතුවිල්ල කිව්වත් පෙන්නලා දෙන්නත් බැහැ. මේ හිත විසිරෙනවා කියන බව දන්නවා. හැබැයි එතන යෙදෙන යෙදීම තුල ගහගෙන යනවා කියලා සමහරවිට එතනදී තේරෙන්නේ නැහැ. පසු කාලීනව සිහිමනුවන උපදුනහම තේරෙනවා ජීවිතේ වැඩි කාලයක් පැය 8ක් ජීවත් වුනේ මෙතනයි කියලා එන එකත් එක්ක ඉතකොට එන එකත් එක්ක බයක් එනවා. හැබැයි අර වෙලාවේදී හැම බයක් එන්නේ නැහැ. ඒ ගහගෙනම යනවා. එතකොට සර් තේරෙනවා එතකොට දැන් මේ කතා කරපු කිසිම දෙයක් ක ප්‍රායෝගික යෙදීමක් එතන යෙදිලවත් නැහැ. එතනම සම්පූර්ණ අසහිය වගේ. එතකොට සර් දැන් මගේ ප්‍රශ්නේ එතකොට හැමදාම මෙච්චර කතා කරත් කාලය වෙන් කරගෙන අපි හිතමුකෝ සර් මාස ගාණක් කාලය වෙන් කරගෙන යම් කිසි ශූන්‍යතාවය හරි හත්තර මම කිසිසැන හරි හිටියා නම් ඒ ටිකක් අතන නෑ වගේ තැන. එතකොට තමයි අන්න එහෙම සත්‍යක තමයි ප්‍රායෝගිකව දැන් යෙදෙන යෙදීම තුළ ඉඳ සිද්ධ වෙලා තියෙන්නේ සර්. සර් දෙන්න පුළුවන් උපදේශක් මොකක්ද සර්? අර වගේ ඒ කියන්නේ දහමක් දැක්කනම් යම්කිසි දෙවනි හිතකින් හරි යන්න පුළුවන් නම් මෙතනදි දෙවනි හිතකින් හරි හිත තියාගන්න බැයි නම් ඒක තමයි දැන් සත්‍ය කියලා සර් මම කියන්නේ. මට උපදේශක් දෙන්න සර් අනුකම්පා කරලා ගොඩක් අනුකම්පා කර උපදේශක් දෙන්න සර්.
ඔකේ පළවෙනි දේ ඔක පළවෙනි සිතද දෙවෙනි සිතද කියලා විග්‍රහයකට යන්න ඕනේ නැහැ බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඔකේ එකක් කියවලා බලන්න සතිපට්ඨානේ ධම්මානුපස්සන හරිය සතර සතිපට්ඨානේ. ඔකට ඒකේ දැන් සමාධිය තියනවා නම් සමාධිය තියනවා කියලා දන්නවා. සමාධිය නැහැ කියලා දන්නවා. ඒක අර පජානාති පැත්තෙන් එන්නේ. පජානාති එකේ දැන් සමාධියෙම ඉන්න කියලා කතාවන්නේ. හරි. ඒකයි මට අත්කරන්න ඕනේ. හිත විසිරිලා නම් විසිරිලා කියලා දාන්න. ඔය නීවරණ පබ්බේ හැම බලන්න. නීවරණේ ඉන්නවා නම් නීවරණේ ඉන්නවා කියලා දාන්න. නීවරණ නැත්නම් නීවරණේ නැහැ කියලා දාන්නවා. දැන් ඒක හරි අමාරු වැඩක් මොකද්ද මේ කියන්නේ කියලා. ඒ අපිට මේ හිතලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකයි ඒක පජානාති කියන්නේ. ඥාණයකට අහු වෙනවා. ඒක දැන් එහෙම මෙහෙම වෙන්නම ඕන කියන තැනකින් යන්න එපා. එතකොට මේක සමාධිය තියෙන්නම ඕන. හැබැයි අර කියපු ටික වැදගත්. ඒ කියන්නේ දැන් ඔය ගෝසාසහිත තැනක වුණත් මේ කිසි හිතේ නිවීමක් සංසුම් බවක් තියනවා නම් ඒක අර දහම මෙනෙහි කිරීමක් එක්කම නෑ එකක්. ඒක වැදගත්. එතකොට හැබැයි ඒක තමයි මේ ආර්ය ධ්‍යාන වල තියෙන වෙනස. ඕන කලබලයක් නැද්දී මේ ඇස්පියාගෙන භාවනා කරනවා කියන කතාව නෙවෙයි. අර හිත විසිරෙන්නේ නෑ. හිත විසිරෙන්නේ නැහැ කියනකොටම අර විතක්ක විචාර ගතියනේ දිගෙන් දිගට යනයි එකයි දැක්මත් එක්ක ඒකේ අඩුවීමක් තියනවා. හැබැයි අපි සාමාන්‍ය පුරුද්දට ගියත් ඒ පිහිටනකොට ඒක වෙන්නේ නැති වෙ දෙවෙනි ඉත කියලා කියන්නේ ඒක මොකෙන්ද වෙන්නේ කියලා එහෙම බලනවා වඩා ඒ ප්‍රත්‍යේ එක වීමක්නේ. අපිට දහම හොයන වෙලාවට දහම හොඳට වෙනසන් ඒ කරන වෙලාවේදී දහමේ ගැළපීමක් නැහැ. ඒක සිද්ධ වීමක්. පිහිටීම තියනවා නම් ඉතුරු ටික වෙනවා. මොකද ඥාණයෙන් වෙන්න ඕන ටික වෙනවා. අර බලෙන් කිරීමක් නෙමෙයි. ඒතර මේක වෙන්නේ නැහැ නේ මේක වෙන්නේ නැහැ නේ කියලා දුක් වෙන්න බය වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඒක කියන්නේ විනීවරණ මනසක් නම් නීවරණ මනස නීවරණ සහිත මනසක් නම් නීවරණ සහිත මනසක්. ඒ ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ ඔය. දැන ගැනීමක් විතරයි. ඒක ටිකක් ඒ නීවරණ පබ්බේ ඒවා ටික පොඩ්ඩක් අහලා බලන්නකො. ඒ පජානාති එක තියනවා නම් ඉතින් ඒ මොකද්ද කියන එක ලොකු වැදගත්කමක් වෙන්නේ. සිහිය නුවණ යෙදෙනවා. ධර්ම සරණයි. ඉතින් මේවා මේ එක එක මානසිකත්ව වලට කියන ඒවා සමහර අයට ගැලපෙන්නේ නැහැ නේද? ඒවා මේ පරිස්සමින් අහන්නේ කියන වචන ටික අල්ලගන්න නැතුව. මම පුළුවන් වුණොත් ඊයේ මම අර රේත් සාමින්වහන්සේ එක්ක සාකච්ඡා කළා ඒක දාන්නම්. තව තව දහම අහන්න විමසන්න කියන තමන්ට අවස්ථාවක් ලැබුණත් කොහොම හරි ඒ දහම් සාකච්ඡාවට යෙදෙන්න තමයි හොඳම දේ. ඉතින් අර කල්යාණ මිත්‍ර ඇසුර කියන එක ලබා ගන්න බලන්න. මේ නා අපි අදට අවසන් කරමු. මං හිතන්නේ අපිට මේ නාලිකාව පවත්වාගෙන යන්න උදව් කරන සාකච්ඡාව රෙකෝඩ් කරන්න උදව් කරන හැමෝටම අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න. එයාගේ මේ සාකච්ඡා අහගෙන ඉන්න යම්කිසි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් උන් සියලු දෙනාටම අපි රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න. දිවයිසුරු වැඩි දියුණු කරගන්න, සතුටපත් වෙන්න, උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමාත් සියලු දෙනාම සහභාගීන සියලුම දෙනා ආරක්ෂා කරන්න අපට යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්දයක් දෙද දුකක් ස්තර සතර උපද්දයක් ස්වභාවික උපද්දය ආදී මේ කියන ඔකේ කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැම ආරක්ෂා කරන්න අපට තව තවත් දහම අහන්න විමසන්න ඒවයි දෙන්න ඒ පරිසරය සකස් කරලා දෙන්න මේ ජීවිතේම ධර්ම අවබෝධය ලබන්න පිණිසම හේතු වාසනා වෙන්න උදව් උපකාර කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.